नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। कथञ्च पणभिक्खवे भिक्खो चित्ते चित्तानुपस्सी विहरति। इदभिक्खवे भिक्खो सरागं वा चित्तं, सरागं चित्तं चिपदानाति। वीतरागं वा चित्तं, वीतरागं चित्तं चिपदा अजानाति। सदोसं वा चित्तं, सदोसं चित्तं तिपजानाति। वीतदोसं वा चित्तं, वीतदोसं चित्तं तिपजानाति। समोहं वा चित्तं, समोहं चित्तं तिपजानाति। वीतमोहं वा चित्तं, वीतमोहं चित्तं तिपजानाति। संकित्तं वा चित्तं, संकित्तं चित्तं तिपजानाति। विक्कित्तं वा चित्तं, विक्कित्तं चित्तं तिपजानाति। महाग्गतं वा चित्तं, महाग्गतं चित्तं तिपजानाति। अमहग्गतं वा चित्तं, अमहग्गतं चित्तं तिपजानाति। सौत्तरं वा चित्तं, सौत्तरं चित्तं तिपजानाति। अनुत्तरं वा चित्तं, अनुत्तरं चित्तं तिपजानाति। समाहितं वा चित्तं, समाहितं चित्तं तिपजानाति। असमाहितं वा चित्तं, असमाहितं चित्तं तिपजानाति। विमुक्तं वा चित्तं, विमुक्तं चित्तं तिपजानाति। अविमुक्तं वा चित्तं, अविमुक्तं चित्तं तिपजानाति। उत्तम बुद्धरत्नेर्माघे नमस्कारे वेवा, श्री सद्धर्मरत्नेर्माघे नमस्कारे वेवा, आर्य महासंघरत्नेर्माघे नमस्कारे वेवा। एवगे मामे उत्तम आर्य भूमि भीकलाऊ माघे गुरुपियानन महंसे वन अवसराय अति गौरवनीय वतुरगमनंद सिर स्वामी महंसे नमस्कार करमी अवसराय। एवगे मे आर्य मार्गे एवगे मे कुत्ताकार उपकार कलाऊ మార్గోపదేశ లబాదున్నావు ఏ శిలు మారితమన్ మహాశిల నమస్కార కర్మి అవసరాయి. శ్రద్ధా బుద్ధి సంపన్న కారుణిక పింగతుని మే పింగతుని అది దినేది మే సహభాగి వెన్నే హేమ సెనసురాదా దినకం పవత్తాగినిన ధర్మదేశనా మహాళావి 22వన ధర్మదేశన అవటై. అపి మే 21వన ధర్మదేశన వినగా కరగిన ఉపదేశనాగిన ఇతమ కెటి మతక్ కర్నోన අපි පළමුවෙන්ම මේ ලෝක සූත්‍රය ඇසුරු කරගෙන ලෝකේ මොකද්ද කියලා අඳුරගන්න උත්සාහ කරා. ඉන් පසුව අපි මේ පංච ලෝකෙන් නිදහස් වීම සඳහා පංචේන්ද්‍රය ඇති කරගන්න ඕනි කියලා, මේ පංච ඉන්ද්‍රියවල ඒ සති කියන ඉන්ද්‍රිය ඇති කර ගැනීම සඳහා මේ සතිපට්ඨාන සූත්‍රය ඇසුරු කරගෙන එහි සඳහන් වෙන කමටහන් වඩන ආකාරයේ ප්‍රායෝගික කොහොමද මේක භාවනා කරන්න කියලා පසුගිය දේශනා 21 සාකච්ඡා කරන්න උත්සාහ කරා. එතකොට මේ සතිපට්ඨාන සූත්‍රයේ භාවනා 21ක් සඳහන් වෙනවා. මුලින්ම සඳහන් කරා වගේ වික්ෂුන් ඥාන්සේ. එතකොට ඒකේ කාය අනුපස්සනාවට අදාළ භාවනා 14ක් තියෙනවා. අපි මේ භාවනා 14ම කතා කරලා අවසන් කළා. ඊළඟට වේදනානුපස්සනාව සම්බන්ධව එක භාවනාවක් විදිහට සඳහන් වෙනවා. නමුත් ඒකේ වේදනාවේ බොහෝ කොටස් විදිහට යනවා. ඉතින් අපි දේශනා කීපයක්ම කරලා අපි මේ වේදනාව පිළිබඳව මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණී තේරුම් ගන්න උත්සාහ කළා. එතකොට අපි දැන් මේ කායනුපස්සනාව වඩාගෙන ගිහිල්ලා කය ගැන මේ ත්‍රිලක්ෂණී අවබෝධ වුණාම අපිට දැන් මේ කය තුල ආත්මයක් නැහැ කියලා තේරෙනවත් එක්කම එතකොට මේ රූප පිළිබඳව තියෙන මේ පංචස්කන්ධේ පංචඋපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ මේ පහේ රූප කියන කොටස පිළිබඳව මේ අනාත්ම ස්වභාවය නැත්තම් මේ සක්කාය දිට්ඨි රූප පිළිබඳව තියෙන හතරාකාරෝ සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේ හැකියාවක් ඇති වෙනවා. ඊළඟට අපි අනිත් කොටස් තියෙනවා හතරක්. ඒ හැම එකක් පිළිබඳවම හතර ආකාරයේ බැගින් සක්කාය දිට්ඨි 20 ආකාරයි කියලා අපි විස්තර කරා. ඒකට අපි මීට පෙර දේශනා කීපයකින් මේ වේදනානුපස්සනාව කියන එක සාකච්ඡා කරලා මේ වේදනාවෙත් මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ අවබෝධ කරගන්න අපි උත්සාහ කරා. ඒක ප්‍රායෝගිකව දකින්න කොහොමද කියලා, භාවනාවක් විදිහට දකින්න කොහොමද කියලා අපි කතා කරා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති වේදනා සුවාපනස්ස සතිපච්චු පට්ඨිතා හෝති යාව දේව ඥානමත්සාය පතිස්සතිමත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම් පිබික්ක වේ බික්කු වේදනාසු වේදනානු පස්සී විහෙරති කියන ආකාරයට මේ වේදනානු පස්සනාව කියන එක වැඩුවට පස්සේ තමන්ට අන්තිමට හම්බෙන උත්තරේ මේකයි කියලා ඒ විදිහට තේරෙන ආකාරයට අපි මේ වේදනානු පස්සනාව වඩන්නේ කොහොමද කියලා පහුගිය දේශනාවලදී අපි ඉගෙන ගත්තා. එතකොට අපිට මේ කය කියන එක අනාත්මයි, එහෙම නැත්නම් මෙතන සත්ව පුද්ගලෙක් නැති මේ ධාතු හතරෙන් හැදිච්ච කිසිම ප්‍රාණියක් ජීවියක් නැති රූකඩයක් වගේ එකක් මේ කය කියලා හිතනකොට අපිට මේ භාවනාවත් එක්ක තේරුම් ගන්නකොට අපිට මම කියලා මගේ කියලා අල්ලගන්න තියෙනවා නම් තියෙන්නේ මෙන්න මේ සිත කියන කොටස. නැත්නම් මේ රූපය අතහැරෙනකොට මේ නාම කියන කොටසේ තමයි මේ ආත්ම දෘෂ්ටි පිහිටන්නේ තියෙන්නේ. එහෙමනම් අපි මේ සිත ගැන කතා කරනකොට මෙන්න මේ නාම කොට ගැන තමයි තවත් දුරටත් අපි විස්තර කරගෙන කතා කරගෙන යන්න වෙන්නේ. ඒතකොට මේ සිත කියන්නේ මේ නාම ධර්මයක් විදිහට මේ සිත කියන එකේ නාම කියන කොටස තමයි මේ සිත කියන එකදී විස්තර කරන්න අපිට වෙන්නේ. ඒතකොට ඒකේ පළවෙනි නාම කොටස විදිහට එන මේ වේදනාව තමයි අපි දෙවෙනි කොටස විදිහට අපි සාකච්ඡා කරගෙන ගියේ. එහෙමනම් අපිට දැන් මේ සිත ගැන බලාගෙන යනකොටත් අපිට මේ සිත පිළිබඳවත් මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ අවබෝධ වෙනකොට මෙතන මේ ආත්මයක් නැහැ කියලා තේරෙනකොට යම් විදිහකින් Tamanට ප්‍රායෝගික මේක පොතක තියෙන දෙයක් දැනගත්තා කියලා සිදුවෙන දෙයක් නෙවෙයි කියලා භික්ෂුන් වහන්සේ නිතරම මතක් කරන දෙයක් තමයි මේක එහෙම වෙන්නේ එකක් නෙවෙයි කියලා. ඒකට තමන්ට ප්‍රායෝගිකව මේක දැක්කට පස්සේ නැත්තම් මේක ඇත්තටම මේ අනිත්‍යයි කියන එක තමන්ට තමන්ගේ දෙයක් බවට පත් වෙලා يعني මේ අවබෝධයේ ස්ථිර වුණාට පස්සේ මෙයාට පිහිට ගන්න තැනක් නැති වෙනවා. කියන්නේ සක්කාය දිට්ඨිය පිහිටන්නේ තැනක් නැති වෙනවා. අන්න ඒ වෙලාවට ඒක දුර වෙලා යනවා සම්පූර්ණයෙන්ම. එහෙමනම් අපි මේ සිත පිළිබඳව මේ කය පිළිබඳව කතා කරා වගේ වේදනාව පිළිබඳව කතා කරා වගේම මෙන්න මේ සිත තුලත් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න මොනවද තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. එතකොට මේ සිත දිහා බලාගෙන ඉන්නකොට යාට දකින්න ලැබෙන එක තමයි මේ සිතේ අනිත්‍ය ස්වභාවය. පළමුවම දකින්න එක ඒ අනිත්‍ය ස්වභාවය. ඊළඟට මේ සිතේ දුක් ස්වභාවය, සිතේ අනාත්ම ස්වභාවය. එහෙනම් මේ භාවනාව වඩනකොට සරලව ඊට පස්සේ සියුම්ව ගැඹුරට බලමින් මෙන්න මේ චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න උත්සාහ කරමු. එතකොට පළමිනියටම මේ සිත පිළිබඳව දෘෂ්ටිය දුර වෙලා යනවා. කය පිළිබඳව සිත පිළිබඳව මේ දෘෂ්ටිය දුර වෙලා යනවා. මේ නිත්‍ය සප ආත්ම සුභ කියන සංඥාව දුර වෙලා යනවා. සංඥාව වැරදි අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ කියන එක ගැන ඒක සත්‍යයි කියන මේ සත්‍ය ඥානය කියන එකට එයා පැමිණෙනවා. එතකොට ඊළඟට ඇති වෙන්නේ මොකද්ද? තවදුරටත් මේක ප්‍රායෝගික කරනකොට එයාට ඇති වෙන එක තමයි මෙන්න මේ කය පිළිබඳ වේදනාව පිළිබඳව සිත පිළිබඳව එයාගේ සිතේ තියෙන තණ්හාව දුරු වෙගෙන යනවා. තණ්හාව අඩු වෙගෙන යනවා. මේකට තියෙන අර අගය අඩු වෙනවත් එක්කම පරණ පුරුදු විදියට ටික දුරක් ගියාට ඒක ටික අඩු වෙන්න පටන් ගන්නවා. එහෙමනම් ඔය විදිහට තමයි මේ සිත කියන එක සම්පූර්ණයෙන් ලෝකයෙන් නිදහස් වෙනවා කියන එක නෙත්තම් මේ විමුක්තියටපත් වෙනවා කියන එක නිවන තුල සිත පිහිටනවා කියන එක සිදු වෙන්නේ. රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බාණං කියලා අපි නිතර මතක් කරනවා. එතකොට මේ රාගේ, ද්වේෂේ, මෝහේ පවතින මේ ලෝකෙ පිළිබඳව. එතකොට මෙන්න මේ ලෝකයේ පිළිබඳව සියල්ල ගැන මේ රාගේ, ද්වේෂේ, මෝහේ දුර වෙලා මේ ලෝකයෙන් නිදහස් වෙන සිතක්, ලෝකෝත්තර සිතක් තමන්ට අයිති වෙන. සම්පූර්ණයෙන්ම මේක මුළුමනින්ම නිදහස් වුණ දවසට සම්පූර්ණ නිදහතු වෙලා මේ ලෝකෙන් නිදහස් වුණු අරිහත් ඵලය කියන එක තමන්ට හිමි වෙනවා. එhmenනම් අපි මේ සිතගෙන චුට්ට බොම් මතු පිටින් බලාගෙන යන. ඒතර අපි කියනවා මේ අපේ ශරීරයේ කොටසක් රිදෙනකොට දැන් මගේ අත රිදෙනවා කියලා කියනවා. අන්න ඒ වගේ දැන් අපි කිව්වොත් මොකක් හරි යම් දෙයක් දැන් අපි කියනවා මේක මගේ කියලා. අපි හිතමු මේක මගේ ගෙදර, මේක මගේ වාහනේ, මේ මගේ පුතා. ඒ කියන්නේ මම කියන කෙනාට අයිති වූ දෙයක් තමයි මගේ කියන එකක් කියන්නේ. කියන්නේ අයිති දෙයක් ප්‍රකාශ කරන්නේ අපි මේ මගේ කියලා කියන්නේ. එහෙමනම් ගෙදර මම නෙවෙයි, මම කියන කෙනාට අයිති වූ දේ නිසා මගේ ගෙදර කිව්වා. එතකොට ওই විදිහට මේ බාහිර වස්තු අපි මේ මම කියන කෙනාට අයිති දේවල් බාහිර වස්තු සියල්ලට මගේ මගේ කියලා කියනවා. ඊළඟට අපි වැළුවොත් එහෙම අපි කියන මගේ අත රිදෙනවා කියලා. මගේ කකුල රිදෙනවා, මගේ බඩ රිදෙනවා, මගේ හිස රිදෙනවා. එතකොට මොකද්ද මේකෙන් කියන්නේ? මම කියන්නේ මගේ කියන එක නෙමෙයිනේ. මම කියන්නේ එකක්, මගේ කියන්නේ එකක්. මම කියන්නේ පුද්ගලයේ ස්වභාවයක්. එයාට අයිති එකට තමයි මගේ කියන්නේ. එහෙමනම් දැන් අපට තේරෙනවා මෙහෙම බලනකොට අපි නිතර පාවිච්චි කරන මේ විදිහටනේ. එතනනම් මම කියලා කෙනෙක් ඉන්නවා. අන්න ඒ කෙනාට තමයි ඒ කෙනාට අයිති වුණ කකුල රිදෙන්නේ මේ. ඒ මම කියන කෙනාට අයිති වූ හිස රිදෙන්නේ. ඒ මම කියන කෙනාට අයිති වූ බඩ රිදෙන්නේ. ඊළඟට කියන මගේ ඇඟ රිදෙනවා කියලා. එතකොට ඒ මම කියන කෙනාට අයිති වූ ඇඟ තමයි මේ රිදෙන්නේ. එතකොට අපිට තේරෙනවා එහෙනම් ඇඟේ කිසිම කෑල්ලක මම කියන්නේ ඒ ඇඟේ හැම කෑල්ලටම කියන්නේ මගේ කියලා. ඒ කියන්නේ මම කියන එකට අයිති කියන එක තමයි අපි මේ කියන්නේ. අයිතියක් ප්‍රකාශ කරනවා මිසක් ඒක එයා කියලා කියන්නේ නැහැ. ඊළඟට අපි හිතලා බලමු. එහෙනම් කොහෙද මේ මම කියන එක කියලා ඉන්නේ කියලා. එහෙනම් අපිට තියෙන කෑලි දෙකයිනේ, මගේ සිත සහ මගේ කය. එහෙනම් මගේ කය කියන එකේ මේ මම කියන එක නැත්තම් මම කියන එක නා පුද්ගලයා ආත්මය කියන එක තියෙන්න ඕනේ කොහෙද? මේ සිත කියන කොටස. අපි බලමු මේ සිත කියන එකට මම කියනවද මම කියලා. අපි කියන මගේ හිත රිදුනා කියලා. මගේ හිත රිදුනා. එහෙනම් දැන් මේ සිත කියන එක මම කියන එකට අයිති එක. මොන්ට විතර බලන්න. සිතට මම කියනවද? එහෙම නැත්නම් මම කියන එකට අයිති දෙයක් විදිහටද මේ සිත ගැන කියන්නේ? මගේ කියලා හිත කියලා කියන්නේ නේද? එහෙනම් දැන් හොඳට හිතලා බලන්න ඕනේ මේ මම කියන එකේ කොහෙද මේ ඉන්නේ? කොතන ඉන්නේ මමෙක් ගැනද මේ කතා කරන්නේ කියලා. එතකොට අන්න ඒ විදිහට විමසලා බලන්න ඕනේ දෙයක් මේක. එතකොට අපි බැලුවද මේ ශරීරයේ කොටස් කොටස් වලට වෙන් කරලා මේ මම කියලා කෙනෙක් ආත්මයක් සත්‍යයක් මේක ඉන්නවද කියලා. මේක කරනකොට අපි දැකපු දෙයක් තමයි මම කියලා කෙනෙක් හිටියේ නෑ කියලා. මේ පරීක්ෂණي කරා නම් කෙනෙකුට ඒක ස්ථිරව Tamanට තේරෙනවා මේක. ඊළඟට අපි ඊළඟට තව චුට්ටක් ගිහිල්ලා බැලුවා මේ වේදනාව කියන එක මමද එතන මමද කියලා. එතකොට අපි දැක්ක මේ වේදනාව කියන එකත් ඇති වෙන නිරුද්ධ වෙන එක. ඒකට මම කියන්න බෑ. ඒක හේතු වලින් ඇති වෙන එකක් කියලා අපි දැක්කා. එහෙනම් දැන් අපිට තවත් බලා ගන්න තියෙන මොකක් ගැනද? එහෙනම් මේ මම කියන කෙනා මේ සිත තුල ඉන්නවද? මේ සිත කියන්නේ මොකක්ද කියලා අපි පරීක්ෂා කරලා බලන්න ඕනේ. එහෙනම් අපි මේ දේශනාවේ මාතෘකා කරගත්තේ චිත්තානුපස්සනාවේ සිත ගැන කොහොමද විස්තර කරන්න කියලා. එහෙනම් අපිට ඒකේ සිත් වර්ග 16ක් විස්තර කරා. උඩ මේ චිත්තානුපස්සනාව එක භාවනාවක් විදිහට තමයි ඉන්නේ. නමුත් මේ සිත් 16ක් මේ චිත්තානුපස්සනාවේදී විස්තර කරනවා. අපි වේදනානුපස්සනාව ගැන කියනකොටත් ඒ වගේනේ. වේදනානුපස්සනාව එක භාවනාවක් විදිහට ඉන්නේ. නමුත් වේදනා ಜಾති බොහොමයක් අපි කතා කරා ඒක ප්‍රභේද විදිහට වෙන් කර කර වෙන් කර කර. එහෙනම් මේ චිත්තානුපස්සනාවෙත් කොහොමද කරන්නේ? මෙන්න මේ සිත ආකාර 16ක් තියෙනවා. මෙන්න මේ ආකාර 16 දිහා බලමින් අපි ඒ සිත් අඳුරගන්න කියලා කිව්වා. ඒ කියන්නේ මාතෘකා කරගන්න ගාතාවෙම කිව්වේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. සරාග සිතක් ඇති වුණාම සරාග සිතක් කියලා අඳුරගන්න කියලා කිව්වා. ඊළඟට කිව්වා වීතරාග සිතක් ඇති වුණාම වීතරාග සිතක් ඇති වුණා කියලා දැනගන්න කියලා කිව්වා. සදෝස සිතක් ඇති වුණාම සදෝස සිතක් ඇති වුණා කියලා දැනගන්න කියලා කිව්වා. වීත දෝස සිතක් ඇති වුණාම වීත දෝස සිතක් ඇති වුණා කියලා දැනගන්න කියලා කිව්වා. සමෝහ සිතක් ඇති වුණාම සමෝහ සිතක් ඇති වුණා කියලා දැනගන්න කියලා කිව්වා. වීත මෝහ සිතක් ඇති වෙනකොට වීත මෝහ සිතක් ඇති වුණා කියලා දැනගන්න කියලා කිව්වා ප්‍රඥානි. ඊළඟට සංකිට සිතක් ඇති වෙනකොට සංකිට සිතක් ඇති වුණා කියලා දැනගන්න කිව්වා. වික්කිට සිතක් ඇති වෙනකොට වික්කිට සිතක් ඇති වුණා කියලා දැනගන්න කියලා කිව්වා. මහග්ගත සිතක් ඇති වෙනකොට මහග්ගත සිතක් ඇති වුණා කියලා දැනගන්න කිව්වා. අමහග්ගත සිතක් ඇති වෙනකොට අමහග්ගත සිතක් ඇති වෙනවා කියලා දැනගන්න කිව්වා. සෞත්තර සිතක් ඇති වෙනකොට සෞත්තර සිතක් ඇති වෙනවා කියලා දැනගන්න කිව්වා. අනුත්තර සිතක් ඇති වෙනකොට ඒක අනුත්තර සිතක් විදිහට දැනගන්න කිව්වා. සමාහිත හිතක් ඇති වෙනකොට ඒක සමාහිතක් හිත විදිහට දැනගන්න කියලා කිව්වා. එතකොට අසමාහිත සිතක් ඇති වෙනකොට අසමාහිත සිතක් කියලා හඳුරගන්න කිව්වා. විමුක්ත සිතක් ඇති වෙනකොට විමුක්ත සිතක් විදිහට දැනගන්න කියලා කිව්වා. අවිමුක්ත සිතක් ඇති වෙනකොට අවිමුක්ත සිතක් කියලා දැනගන්න කියලා කිව්වා. ඒ කියන්නේ අපි මේ 16 මිහින්නන්සි විස්තර කරේ. මෙහෙම කිව්වට බොහෝ වෙලාවට මේ මොනවද මේ කියන්නේ කියලා ඒ සිත් ගැන තේරුමක් නැහැ. ඒක නිසා මම හිතනවා අද දිනේදී අපි මේ සිත් මොනවද මේ කියන වචන මොනවද මේ සිත් කියලා අපි ටිකක් මුලින්ම අඳුරගන්න උත්සාහ කරමු. මොනවද මේ කියන වචන නැත්තම් මොනවද මේ සිත් වර්ග කොහොමද අපි මේව අඳුරන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න උත්සාහ කරමු. එතකොට ওই විදිහට තමයි මේ සිත් 16 විස්තර කරලා තියෙන්නේ. එහෙනම් පළවෙනි සිත තමයි විස්තර කරලා තියෙන්නේ කොහොමද? සරාග සිත කියලා කියනවා. සරාග සිත කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? සරාග සිත කියලා කියන්නේ අපේ සිතේ ලෝභයක් ඇති වෙනවනම්, ලෝභ සිත් ඇති වෙනවනම්, ඊළඟට රාග සිත් ඇති වෙනවනම්, එහෙම නැත්නම් මොකක් හෝ දෙයක් පිළිබඳව රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, සිතුවිල්ලක් පිළිබඳව වෙන්න පුළුවන්. තණ්හාවක් ඇති වෙනවනම්, එහෙම නැත්නම් ඒ රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳව, ගන්ධය පිළිබඳව, එහෙම නැත්නම් මොකක් හෝ බාහිර දෙයක් පිළිබඳව, බාහිර රූපයක් පිළිබඳව ආසාවක් ඇති වෙනවනම්, අන්න ඒ සිත්වලට කිව්වා මොකද්ද? සරාග සිත් කියලා කිව්වා. ලෝභේ, තණ්හාව, ආසාව, රාගේ වැනේ සිතුවිලි තියෙන ඒ ආකාර වූ සිත්. ඒක ආයතන 6 ඇති වෙන්න පුළුවන්. ඒ ආයතන ඒ කුමන දෙයක් නිසා හෝ ඇති වෙනවනම් අන්න ඒකට කිව්වා මොකද්ද? සරාග සිතක් කියලා කිව්වා. එතකොට ඒ වගේ සිතක් ඇති වුණා මොකද කරන්න ඕනේ අපි? අපි ඒක මෙන්න මේ සිතක් කියලා අඳුරගන්න කියලා කිව්වා. හොඳින් අඳුරගන්න මෙන්න මේකයි මේ සිත ඇති වුණේ කියලා. ඊළඟට සදෝස සිතක් කියන්නේ මොකද්ද කියලා අපි බලමු. සදෝස සිතක් කියලා කියන්නේ මේ ද්වේෂයත් එක්ක මිශ්‍ර වෙච්ච සිතක්. තොර ද්වේෂයත් එක්ක මිශ්‍ර වෙති සිත් ඇති වෙනකොට එක එක මට්ටම් වලින් ඇති වෙනවා. එකම ප්‍රමාණයෙන් නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් මෙහෙනින් හංසේ මේට තේරෙන ප්‍රමාණයෙන් කියන්නේ අපි මේ පාවිච්චි කරන වචන ප්‍රමාණයෙන් කිව්වොත් මේ විදිහට නිකන් හිතන්න පුළුවන්. අපිට ඉස්සල්ලාම සමහරට බොහොම සරල අමනාපයක් ඇති වෙනවා. අමනාපය කියන්නේ පොඩ්ඩක් අමනාපයක් ඇති වුණා. ඒක හිමව නිවිලා යනවා. ඇත්තට ලොකුවට එන එකක් නෙමෙයි. ඊට පස්සේ තව චුට්ටක් වැඩිපුර දැනුනොත්ේම නුරුස්සන ගතිය කියන එක. එතකොට ඔන්න සදෝස සිතක් ඒකත් අමනාප සිත කියන එක අමනාපයක් ඇති වෙනවා. ඒ සිතත් සදෝස සිත වලටයි තියෙනවා. ඊළඟට නුරුස්සන ගතිය කියලා කියන්නේ එතකොට අන්න ඒක සදෝස සිතක් බවට පත් වෙනවා. ඒක සදෝස සිතක්. එතකොට ඊටත් වැඩි චුට්ටක් කියන්නේ අර ඊට වඩා ශක්තිය වැඩිව මේ සදුසිතක් ඇති වෙනකොට තරහ කියලා අපිට කියන්න පුළුවන්. තරහ කියලා එකක් තියෙනවනේ නේද? ඊළඟට ඊටත් වඩා වැඩි වෙනකොට සමහරට අපිට කියන්න පුළුවන් ද්වේෂය කියලා. එතකොට මේ ද්වේෂය කියන එක ඊට වඩා ශක්තිමත් වුණොත් ඊට වඩා බලවත් යෙදෙන අවස්ථාවට අපි කියන එකට වෛරය කියලා. එතකොට සමහරට ඒක ඊට වඩා බොහොම තදට සමහර අය පරම්පරා ගණන් නඩු කියන ඒවායින් වගේ තියෙන්නේ. ජීවිත කාලෙම නඩු කියන ඒ වගේ වෛර බැඳගෙන පලි ගන්නම් කියලා ඉන්න අන්න ඒ වගේ වට කියනවා බද්ධ වෛරය කියලා. එතකොට ඔය ඊර්ෂ්‍යාව කියන එකත් මෙන්න මේ සදෝස සිත් කියන එකටයි තියෙනවා. ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවත් එක්කම ඇති වෙන්නේ තරහ ස්වභාවයක්, ද්වේෂ ස්වභාවයක් නේද? එහෙමනම් ওই විදිහට මෙන්න මේ සදෝස සිතක් එනකොට අපි මේක සදෝස සිතක් කියලා අඳුරගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඊළඟට සමෝහ සිත් කියලා කියන්නේ මෝහේ සහිත සිත්. මෝහේ කියන දැන් අපි දන්නවනේ අපේ තියෙන ප්‍රධාන අකුසල මූලු තුන රාග, දේශ, මෝහ. එතකොට මේ පළවෙනි එක තමයි මේ රාග කිව්වේ, එක තමයි මේ සරාග සිත් කිව්වේ. එතකොට ද්වේෂ කියන ටික තමයි මේ සදෝස සිත් කියලා කිව්වේ. එතකොට සමෝහ සිත් කියලා කිව්වේ මෝහේ මිශ්‍ර වුණු සිත්. එතකොට මේ හැම අකුසල සිතකම අනිවාර්යයෙන්ම මෝහේ කියන එක මිශ්‍ර වෙලා තියෙනවා. මෝහේ තියෙන නිසා තමයි අකුසල සිත් ඇති වෙන්නේ ඇත්තටම. එතකොට මේ මෝහේ සිත්වල ස්වභාවය මොකද්ද? මේ මෝහ සිත්වල ස්වභාවය තමයි මෙන්න මේ විසිරෙන ස්වභාවය. උද්දච්චය කියලා කියන්නේ විසිරෙන ගතියක් තියෙනවා මේ මෝහයත් එක්ක. ඊළඟට මෙයාට සැක ඇති වෙන උද්දච්ච විචිකිච්ඡා කියන ස්වභාවය, විසිරෙන ස්වභාවයත් සැක කියන ස්වභාවයත් ඇති වෙන. මොකක් ගැනද? බුද්ධාදී අටතෙන්හි සැකය කියලා කියනවා. බුදුහාමුදුරු ගැන, ධර්මය ගැන, ආර්ය මහා සංඝයා ගැන, හේතුඵල ධර්මතාවය ගැන, තුන් කාලය ගැන, ත්‍රිලක්ෂණය ගැන, ඔන්න ඔය විදිහට මෙයාට සැක ඇති වෙනවා. එතකොට මේ මෝහය, ඒක නිසා එතකොට මොකද වෙන්නේ? මේ අභිධර්මයේදී විස්තර කරනවා මෝහසිත මෝහ මූලික සිත් කියලා සිත් කාණ්ඩයක් විස්තර කරනවා. එතකොට ඒ කොටසට අයිති වෙනවා මෙන්න මේ සමෝහ සිත් කියන කොටස් ටික. එතකොට මේ දැන් අපිට බුදුහාමුදුරුව ගැන, ධර්මයේ ගැන, ආර්ය සංඝයා ගැන සැක හිතුණට පස්සේ අපට පුළුවන් ද භාවනා කරන්න? බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසිකුත් නැතුව සැකයි. එතකොට මේක ඇත්තද? අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණ ගැනත් සැකයි. එතන මේ වගේ කෙනෙකුට සිත එකඟ කරගෙන ඒ මාර්ගේ වඩා ගන්න සිත් පහළ වෙන්නේ නැහැ. හිත විසිරෙන්නේ ඒක නිසා. මොකද මේ ගැන විශ්වාසයක් නැහැ. එතකොට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ හැම අකුසල සිතක්ම වගේ, අකුසල සිතකම වගේ මේ මෝහය කියන එක තියෙනවා. මෝහේ නිතා තමයි මේ අකුසල සිත් පහළ වෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ සිත වෙන මේ සංකිට්ත සිත කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ සංකිට්ත සිත කියලා කියන්නේ නීවරණ ධර්ම වල මේ තීන මිද්ද කියන එක. තීන මිද්ද කියලා අපි දන්නවනේ. තීන මිද්ද කියලා කියන්නේ ඔය භාවනා කරනකොට එහෙම නීවරණ ධර්ම වල විස්තර කරන තීන මිද්ද කියන නීවරණේ. අන්න ඒක පිළිබඳව තමයි සංකිත සිත කියලා කියන්නේ. කියන්නේ සංකිත කියලා කියන්නේ හැකිලිලා කියලා. හැකිලිනු සිත. ඒ කියන්නේ නිදිමත ගතිය, අලස ගතිය නිසා නිකන් මේ මුකුත් හිතන්න කිසි මේ ඌමනාවක් නැහැ. නිකන් අර කර්මන්නේ නැහැ. නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිකන් ඔහේ ඉඳ හිතනවා. නිදිමතයි වගේ, කම්මැලි වගේ. බණක් අහනවා, හැබැයි ඒක විමසන්න නැහැ. ඉතින් ඔහේ ඇහෙනවා. භාවනාව කරන්න ඉඳගත්තට කමටහන කරන්න හිතෙන්නේ ඔය නිකන් කම්මැලිකමට නිදිබර වෙලා ඉන්නවා. අන්න ඒ වගේ සිත් තියෙනවා සමහරලාට. එතකොට මේ භාවනා කරනකොට මේ තීන මිද්දේ කියන එක ආවහම අපට එතනින් එහාට භාවනාව කරගෙන යන්න බැරි වෙනවා. එතකොට මේ වීරිය කියන ඉන්ද්‍රිය ගොඩක් පහළට යන වෙලාවේ. ඒ වගේම භාවනාව ගැන උනන්දුව නැති වෙලා යනවා. එතකොට ඒ වෙලාවට අපි මොකද කරන්න ඕනේ? මේ සංකීත සිතක් ඇති වෙනවම නැත්තම් මේ හැකිලුණු තීන මිද්දේට බර වෙච්චි සිතක් භාවනා කරද්දී ඇති වෙනකොට අපි මොකද කරන්නේ? එතකොට අපි වීරිය ඇති වෙන විදිහේ දේවල් කරගන්න වෙනවා. يعني වීරිය උපදවා ගන්න වෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන ශ්‍රද්ධාව එහෙම වැඩි වෙනකොට එයාට උනන්දුවක් ඇති වෙනවා. සසර බය එහෙම දකිනකොට ඔය බයතුපට්ඨාන ඥානය කියලා කියන්නේ ඒ වගේ වෙනකොට එයාට මෙන්න මේ ගැන ලොකු කම්මැලිකමක් ඇති වෙන්නේ නැහැ. සසර බය දැනෙනවත් එක්කම මෙයාට වීරිය කියන එක ඇති වෙනවා, උනන්දුවක් ඇති වෙනවා. ඊළඟට මෙයාට මේ සමාධියෙම චුට්ටි චුට්ටි වැඩෙනකොට මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණෙම දැනෙනකොට එයාට ඔන්න මේ උනන්දුව තව වැඩි වෙනවා, වීරිය වැඩි වෙනවා. මොකද ප්‍රීතියක් එහෙම මේ සමාධියත් එක්ක ඇති වෙනවනේ සිතේ. අන්න ඒවත් එක්ක එතකොට මෙන්න මේක වැඩි කර ගන්න පුළුවන්. මේ සංකිත සිත කියන එක ඇති වෙනකොට අපි ඒක අඳුර ගන්නවා. ඒ වගේම ඒට ප්‍රතිකාර කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඊළඟට අපි බලමු මේ සංකිත සිත කිව්වෙ මොකද්ද? හැකිලුණු සිත. හැකිලුණා කියන එක. ඒක නිසා ඇති වෙන්නේ මොකද්ද? අපිට පේන්නේ කොයි විදිහටද? තීන මිද්දේ කියන එක තමයි අපට පේන්නේ. ඒකෙන් තමයි අපට මේ හැකිලුන සිත අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඊළඟ සිත තමයි වික්කිත්ත සිත කියන එක. වික්කිත්ත කියලා කියන්නේ විසිරුණු සිත. සංකිත සිත කියන්නේ හැකිලුන සිත. වික්කිත සිත කියලා කියන්නේ විසිරුණු සිත. එතකොට හැකිලුන සිතට තමයි මේ තීන මිද්ද කියලා කියන්නේ නීවරණ ධර්ම වල. ඊළඟට විසිරුණු සිතට අපි කියනවා උද්දච්ච කියලා. එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන කෙනේ නීවරණ ධර්ම වල තියලා තියෙන්නේ. එතකොට මෙතන මේ මෙතන මේ විකීත කියලා කියන්නේ විසිරෙන ස්වභාවය, විසිරෙන ආ කියන එක. කියන්නේ එක තැනකට යොමු කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට එක තැනකට යොමු කරගන්න ඇති වුණාම අපිට දැන් මේ භාවන දැන් ආනාපාන සතිය හරි ගත්තොත් එහෙම මේක ආනාපාන සතිය අරමුණේ තියෙන්නේ නැහැ වෙන නොයෙකුත් දේවල් වලට. කියන්නේ අතීතයේ ඔස්සේ අනාගතයේ ඔස්සේ නැත්තම් මේ පංචකාමයන්ගෙන් ලැබුණු මොනවා හරි දේවල් ඔස්සේ සිතුවිලි ඔස්සේ ඔය විදිහට විසිරිලා යනවා. විසිරිලා යනකොට අපේ මේ අරමුණ අපි බලාපොරොත්තු වෙන කමඨාන තුල තියාගන්න බැරි වෙනවා. අන්න එතකොට අපි විකීත් සිතක් ඇති වෙනකොට නැත්තම් මේ විසිරෙති උද්දච්ච සිතක් ඇති වෙනකොට මෙන්න මේක උද්දච්ච සිතක් කියලා අඳුරගන්න කියලා කියනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විසිරෙන සිත යම් ප්‍රමාණයකට අඩු කරගන්න පුළුවන්, විසිරෙන ගතිය අඩු කරගන්න පුළුවන් මේ සම්මා සතිය දිනු කරගත්තාම. කියන්නේ මේ සතිය ගැන අපි කතා කරේ දැන් කාය පිළිබඳව, වේදනා පිළිබඳව සතිය කියන එකට. මේ සතිය දිනු වෙන දිනු මොකද වෙන්නේ, මේ විසිරෙන ගතිය අඩු කරගන්න පුළුවන් වෙනවා. එතකොට සිත මේ සමාධියත් එක්ක මේ විසිරෙන ගතිය අඩු වෙලා යනවා. එහෙමනම් ඔන්න අපි කතා කරේ දැන් මොකක් ගැනද? විකීත සිත ගැන. එතකොට සමහර විටක මේක අපි මේ සමාධියෙන් මේක අතර අඩු කරගන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට සමහර විටක අපි කිව්වා මේ ඉන්ද්‍රිය මුලදී කතා කරා මතක ඇති, ඉන්ද්‍රිය සමබර කරගන්න ඕනේ කියලා. ඉන්ද්‍රිය සමබර නොවුනොත් මොනවාද ඉන්ද්‍රිය ටික ආයෙත් මතක් කරොත් එහෙම ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. එතකොට යම් කිසි කෙනෙක්ගේ සමාධි අපි කිව්වා මේ එකකට එකක් ප්‍රතිවිරුද්ධ ඉන්ද්‍රිය ගැනත් කතා කරානේ. එතකොට එකක් කිව්ව මතක ඇති සමාධිය සහ වීරිය කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ඉන්ද්‍රිය ධර්ම දෙකක් කියලා. යම් කිසි කෙනෙක්ගේ සමාධිය ගොඩාක් ඉස්සර වෙලා යනවනම්, කියන්නේ සමාධිය මේ බොහොම වැඩි නම් එයාට වීරිය කියන එක සමහරට අඩු වෙනවා. මොකද එයා සමාධි සුවයෙන් ඉඳ හදනවා. ඒ වගේම වීරිය බොහොම වැඩි වෙනකොට එයාට මේ සිතේ සමාධිය කියන එක අඩු වෙලා යනවා. එතකොට ඒ වීරිය කියන එක සමාධිය නැතුව බොහෝ වැඩි වෙනකොට, කියන්නේ මේ ඒක ගොඩක් ඉස්සර වෙනකොට, අන්න ඒ වෙලාවට මේ වීරිය වැඩිකම නිසා මේ විසිරීමක් වෙන්න පුළුවන්, උද්දච්චය කියන එක ඇති වෙන්න පුළුවන්, නැත්තම් මේ විකීත සිත කියන එක ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ඉන්ද්‍රිය සමබරතාවයකින් පවත්වාගෙන යන්න කියලා. මෙහින්නාසේ කිව්ව මතක ඇති මේ සති ඉන්ද්‍රිය විතරයි කොච්චර වැඩි වුණත් මොකුත් ප්‍රශ්නයක් නැති වෙන්නේ. ඒත් අනිත් ඉන්ද්‍රිය වැඩි වෙනකොට, ඊට ප්‍රතිවිරුද්ධ එක අඩු වෙනකොට අපි ඒක සමබර කරගෙන මෙන්න මේ සමබර කරගන්න අවශ්‍යතාවයක් ඉන්නේ මෙන්න මේ විදිහට මේ සිත් ඇති වෙන නිසා, නැත්තම් මේක අර නීවර ධර්ම වැඩි වෙන්න පුළුවන් නිසා. ඊළඟට මහග්ගත සිත කියලා කියනවා. මොකද්ද බලමු අපි මේ මහග්ගත සිත කියන්නේ කියලා. මහග්ගත සිත කියලා කියන්නේ දැන් අපි මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන සිත්වලට වඩා, කියන්නේ සාමාන්‍ය මේ කාම ලෝකයේදී ඉන්නකොට තියෙන පංචකාමයන් එක්ක ඇසුරු කරද්දී ඇති වෙන මේ සිත්වලට වඩා උසස් වුණ සිත, ඒක ඉක්මවලා ගියපු සිතකට තමයි මහග්ගත සිත කියලා කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ ධ්‍යාන කියන ඒවා තියෙනවනේ, ධ්‍යාන වර්ග තියෙනවා, රූපාවචර ධ්‍යාන නැත්නම් අරූපාවචර ධ්‍යාන කියලා මේ ධ්‍යාන වර්ග දෙකක් තියෙනවා. රූප ධ්‍යාන, අරූප ධ්‍යාන කියලා කියන්නේ. එතකොට මේ රූප ධ්‍යාන සිත් සහ අරූප ධ්‍යාන සිත් කියන ඒවා කියන්නේ අපි මේ කියන පංචකාමයන්ටයි තියව නෙමෙයි නේවා. අන්න ඒ සිත් වලට කියනවා මොකද්ද? මහග්ගත සිත් කියලා. එතකොට ඊළඟට මේ අමහග්ගත සිත්, ඒ කියන්නේ ඒකට විරුද්ධ වුණු සිත් කියන්නේ මොනවද? එතකොට මේ රූප ධාන අරූප ධාන කියන ධාන වලට අයිති නැති වූ සිත්. ඒ කියන්නේ අනිත්‍ය වට කියන්නේ කාම ලෝකයේ තියෙන සිත්නේ. ධාන වලට යන්නේ නැතුව ඉන්න වෙලාවට අපිට මේ සාමාන්‍ය ජීවිතය ඇති වෙන්නේ මේ කාම ලෝකයේ තියෙන සිත් තමයි ඇති වෙන්නේ. මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස නිසා අපේ චිත්තල ඇතිවෙනවා මේ කාම ලෝකයට අයිති වූ සිත්. එතකොට ඒවට කියනවා කාමාවචර සිත් කියලා. එතකොට ඔය මේ අභිධර්මයේදී මේවා විස්තර කරනවා. අරූපාවචර සිත්, අරූපාවචර සිත්. එතකොට ඒවා අයිති වෙන්නේ මහග්ගත සිත් වලට. ඊළඟට කාමාවචර සිත් කියන ඒවා අයිති වෙන්නේ අමහග්ගත සිත් කියන එකට. ඒ කියන්නේ මහග්ගත සිතක් නෙමෙයි. කියන්නේ උසස් වූ සිතක් නෙමෙයි මේක. කියන එකට තමයි අයිති වෙන්නේ මේ සාමාන්‍ය මේ කාමාවචර සිත්. කාමාවචර සිත් කියලා කියන්නේ මේ පංචකාම ලෝකේ අපි මේ අපිට ඇතිවෙනා වූ සිත් මේ කියන්නේ. ඊළඟට අපි ඊළඟ සිත බැලුවොත් එම ඊළඟ සිත තමයි සෞත්තර සිත් කියලා කියන්නේ. එතකොට සෞත්තර සිත් කියලා කියන්නේ ඒක හොඳ සිතක් නැත්තම් උතුම් වුණ සිතක්. සාමාන්‍ය පෘථග්ජන සිතක් නෙමෙයි ඒක. පෘථග්ජන තියෙන පෘථග්ජන ලෝකේ කට්ටියට ඇති වෙන පෘථග්ජන ස්වභාවයෙන් ඉන්නකොට ඇති වෙන සිත් නෙමෙයි කාමාවචර සිත් කියලා කියන්නේ. ඊළඟට එයාට පෘථග්ජන ස්වභාවයේ ඉඳගෙනත් මේ රූපාවචර සිත් අරූපාවචර සිත් කියන මේ සිත් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සෞත්තර සිත් කියලා කියන්නේ මේ කාමාවචර සිත්වත් රූපාවචර සිත්වත් අරූපාවචර සිත්වත් කියන මේ සිත් නෙවෙයි. ඒ කියන්නේ පංචකාමයන් පිළිබඳවත් නෙවෙයි. එතකොට මේ ධාන රූප ධාන හතර පිළිබඳවත් නෙවෙයි. අරූප ධාන හතර පවතින කොට ඇති වෙන සිතුත් නෙමෙයි. ඊළඟට මේ කාමාවචර සිත් කියලා කියන්නේ මේ අපි අර කතා කරපු ලෝභ සිත්, අලෝභ සිත්, ඒ වගේ අලෝභ සිත් නෙමෙයි. අර සරාග සිත්, සදෝස සිත් කියලා අනේ කිව්ව සිත්. ඒ සියල්ලම අපිට අයිති වෙන්නේ මෙන්න මේ කාමාවචර සිත් කියන කොටසට. ඒතට ඒවට අයිති නොවන සිත් තියෙනවා. අන්න ඒ සිත් වලට කියනවා මොකද සෞත්තර සිත්. ඒ කියන්නේ උතුම් වූ සිත්. ලෝකෝත්තර සිත්. ඇත්තටම කියනවා නම් මේ ලෝකෝත්තර සිත් කියන එක තමයි මේ සෞත්තර සිත් කියලා කියන්නේ. ඒතොර ලෝකෝත්තර සිත් අපි දන්නවනේ ඇති වෙනවා හතරක් නේද? සෝවාන්, සකුද්දාගාමි, අනාගාමි කියන මෙන්න මේ ටික ලෝකෝත්තර සිත් වලට අයිති වෙනවා. හැබැයි මේ අරිහත් සිත කියන එක අරිහත් මාර්ග බල සිත් ඒවා අයිති වෙන්නේ නැහැ මේ සෞත්තර සිත් කියන එකට. ඒක අයිති වෙන්නේ ඊළඟ සිත් වලට. ඒක විස්තර කරන්න. එතකොට මේ ලෝකෝත්තර සිත් වලට කියනවා මොනවාද? මේ සෝවන් ඵලයේ සිට අනාගාමී ඵලයේ දක්වා ඇති වෙන ලෝකෝත්තර සිත් වලට කිව්වා මොකද්ද? සෞත්තර සිත් කියලා. එහෙමනම් අපිට දැන් මාර්ගඵලයක් ලැබලා ඒ මාර්ගඵලයේ ඵල සමාපත්තියකට වගේ සම්වදිනකොට අන්න ඒ ඇති වෙන සිත් වලට කිව්වා සෞත්තර සිත් කියලා. එතකොට අපි ඒ වගේ මාර්ග ඵලයකට ඇති වෙනකොට ඒ මාර්ගයේ වඩනකොට ඇති වෙන සමාධි සිතක් ඇති වෙනකොට තමන් දැනගන්න මොකද්ද? ඔන්න දැන් මට ඇති වෙලා තියෙන සෞත්තර සිතක්. සෞත්තර සිත තමයි මේ දැන් පවතින්නේ කියලා. ඊළඟට ඊළඟ සිත අපිට විස්තර කරොත් එහෙම අනුත්තර සිත. අනුත්තර සිත කියලා කියන්නේ කිසිම දෙයකට සමාන නැති ඉතාමත්ම උසස් වුණු මේ ලෝකේ තියෙන උසස්ම උන සිත් වලට තමයි අනුත්තර සිත කියලා කියන්නේ. එතකොට අනුත්තර සිත් කියන්නේ මොනවද ඇත්තටම? මේ අරහත් මාර්ගඵල සිත. එතකොට අරහත් ඵලයට යනකොට ඇති වෙන සිත තමයි මේ සෞත්තර සිත කියලා කියන්නේ. ඒක සෞත්තර කියන්නේ ඇයි? වෙන කිසිම හිතකට සමාන නැති තරම් ඉතාමත්ම උතුම් වූ සිත. එතකොට ඒකනේ මේ හිතේ ලබන්න තියෙන උතුම්ම සිත නේද? අරහත් ඵලයේ ඵල සිත තමයි මේ ලෝකේ ලබන්න තියෙන උතුම්ම සිත. උසස්ම එක තමයි මේක. අන්න ඒක නිසා මේ අරහත් ඵලය කියන එකට කිව්ව මොකද්ද? සෞත්තර සිත කියලා. ඊළඟට ඊළඟ සිත තමයි සමාහිත සිත කියලා කියන්නේ. සමාහිතයි කියලා කියන්නේ දැන් අපි බැලුවොත් එහෙම හිතේ ධානයක ඉන්නවා කියන එක නෙවෙයි. කියන්නේ ධානයකට ඉන්නකොට හිත කොහොමත් මේ සමාහිත ස්වභාවයක්නේ. එතකොට සිත ධාන සිත් තමයි ඇත්තරම කියනවනම් සමාහිත සිත කියලා කියන්නේ හිතේ විසිරෙන්නේ නැහැ. හිත විසිරෙන්නේ නැතුව තියෙනවා. මේ ඒ වුණාට අර රූප ධානය අරූප ධානය වලට පත් වෙලා නෙමෙයි මේ හිත විසිරෙන්නේ නැතුව තියෙන්නේ. මම හිතන්නේ මේක පැහැදිලි ඇති. සමාහිතිත කියලා කියන්නේ ඒ හිත විසිරෙන්නේ නැහැ. දැන් එතකොට අපි සාමාන්‍යයෙන් විසිරෙන්නේ නැතුව තියෙනකොට කියන්නේ මේ හිත ධානයක ඉන්නකොට විසිරෙන්නේ නැහැ නේ ඇත්තටම. මේ රූප ධාන අරූප ධාන කියන වල ඉන්නකොට හිත විසිරෙන්නේ නැහැ. හැබැයි මෙතන මේ සමාහිත හිත කියන එක මේ රූප ධාන අරූප ධාන වලදී ඇතිවෙන සිත විසිරෙන්නේ නැතුව තියෙන එකට නෙමෙයි සමාහිත කියන්නේ. ඒක අයිති වෙන්නේ මහග්ගත සිත් කියන එකට. ඒතර මෙතන එතකොට මේ මොකද්ද මේ සමාහිත හිතයි මහග්ගත සිතයි වෙනසකට තියෙන්නේ. ඒතර සමාහිත හිත කියලා කියන්නේ හිත එකඟ වෙලා තියෙනවා. හිත සමාධිවත්ව පවතිනවා. කියන්නේ සමාධියක් තියෙනවා යකි. හැබැයි ඒක ධාන නැත්තම් මේ සමත ස්වභාවයෙන් ලැබිච්ච එකක් නෙමෙයි. සමත ධානයක් නෙමෙයි ඒක. එතකොට මෙතන ඇති වෙන්නේ මේ ඒ සමාධිය විදර්ශනා සමාධියක් කියන අවස්ථාව. විදර්ශනා සමාධියක් නිසා හිත නිෂ්කලංකව තියෙන අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ වගේම මේ හිතට දුවන්න තැනක් නැති නිසා සමහරට ඇස් අරගෙන ඉන්න අවස්ථාවකදී වගේ එහෙමත් වෙන්න පුළුවන්. එතකොට මේ සිත කොහෙවත් යන්නේ නැතුව නතර වෙලා නිකම්ම තියෙනවා. උපේක්ෂාව තුළ, ඒ කියන්නේ අපි අර වේදනාව ගැන කියන කිරු කිව්වේ නිරාමිස උපේක්ෂාව කියලා. අන්න ඒ වගේ නිරාමිස ස්වභාවී ආමිස නැතු උපේක්ෂාවේ මේ සිත අර එතකොට මේක පටලවා ගන්න එපා. මේ අර සංකිත හිතත් එක්ක, ඒ කියන්නේ අර තීන මිද්දේට යටපත් වෙලා ඉන්න අවස්ථාවක් නෙවෙයි මේක. මේක මේ සිතේ කෙලෙස් අඩු වීම නිසා, හිත කෙලෙස් අඩු වීම නිසා සිත එකඟ වෙලා තියෙනවා. කියන්නේ නචකින්චි ලෝකේ උපාදීති, ලෝකේ අල්ලන්න මොකුත් නැහැ කියලා තේරිලා හිත දුවන එක නතර වෙලා තියෙනවා. අපි අර කිව්වා වගේ අපි කය ගැන කරනකොට එහෙම අපි කිව්වා අර කොම්පිටු වලට ළමයි කාස වෙලා කොම්පිටු හදනවා, ඒක වෙනුවෙන් කතා කරනවා, ක්‍රියා කරනවා, කැඩෙනකොට අඩනවා විදිහට මේක උපාදානය කරගෙන ඒක ඇත්ත දැක්කේ නැති නිසා මේ යාට මේ නිත්‍ය සපාත්ම සුභ සංඥාවක් ඇවිල්ලා මේක උපාදානය කරගෙන ඒ පිළිබඳව ක්‍රියා කරනවා, හිතනවා, කතා කරනවා කියලා. හැබැයි මේක එයාට මේකේ මේ નિસරු බව තේරනවත් එක්ක එයාගේ සිතේ මේ ගැන තියෙන අවශ්‍යතාවය නැති වෙනවා. අවශ්‍යතාවය නැති වෙනකොට එයාට දැන් අපි ලොක් කාලෙදී අපිට වැලි හම්බුණාට, පොල් කටු හම්බුණාට අපි කවදාකවත් ඒකෙන් කොම්පියුටර් හදන්න යන්නේ නැහෙනි. ඒ කියන්නේ අපේ සිතේ තියෙන අවශ්‍යතාවය දුරු වීම නිසා මේක ඇති වෙන්නේ. අන්න ඒ වගේ ලෝකයේ පිළිබඳව Tamanට මේ හැම භාවනාවකදීම අවසානයේ එන උත්තරයක් තියෙනවා. අනිශ්චිතෝච විහෙරති නජගින්චි ලෝකේ උපාදීයති. මේ ලෝකේ ඇසුරු කරන්න වටිනවා කියලා ගන්න, මගේ කරගන්න, මගේ කියන්න මොකක්වත්ම නැහැ කියලා යාට අවබෝධයක් එනවා. ඒ අවබෝධය ආවට පස්සේ ඇතිවෙන සිතට තමයි මේ ඒ අවබෝධය ආවට පස්සේ හිතේ දුවන එක නතර වෙලා හිත විවේක ගන්න ස්වභාවයක් තියෙනවා. කියන්නේ දැන් අපිට අර කොම්පියුටර් හදන තැනකට ගියාට පස්සේ ඒ ඔක්කොම තිබ්බත් මෙයාට හදන්න ඌමනාවක් නැති ඉතින් ඔය බලාගෙන ඉන්නවා. ඒක වැඩක් නෑ ඉතින්. නිින්ද ගිහිල්ලා නෙමෙයි. මේ අවශ්‍යතාවයක් නෑ. අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන ඒවා ගැන හිතන්න, කතා කරන්න, ක්‍රියා කරන්න ඒ වගේ નિસරු බව දැක්කට පස්සේ යාට අවශ්‍යතාවය නැති වෙනවා. ඒ අවශ්‍යතාවය නැති වුණාට පස්සේ හිත ඒකාග්‍ර වෙලා අරමුණක් නැතුව එක තැනකට වෙලා සමාධියක් පවතිනවා. ඒ සමාධිය තුළ විවේකයෙන් පවතින සිතට කිව්වා සමාහිත සිත කියලා. සමාහිත සිත කියන්නේ ඒකට. ඊළඟට අසමාහිත සිත කියන්නේ මොකද්ද බලමු. ඒ කියන්නේ මේ සමාහිත සිත කියන එකට මේ ප්‍රතිවිරුද්ධ වූ සිත තමයි මේ අසමාහිත සිත කියලා කියන්නේ. එතකොට හිතේ සමාහිත තත්ත්වයක් නැත්තම් ඒ වගේම හැබැයි හිත අර අපි කිව්ව තරම් උද්දච්චයේ ඇති වෙලා එහාට මෙහාට විසිරලා යන්නේත් නැහැ. ඒ කියන්නේ පංචකාම අරමුණු ඔස්සේ අතීතය අනාගතය වර්තමානය ඒවා ඔස්සේ එහෙම යන්නේත් නැහැ. හැබැයි මේ කියන විදිහේ අර සමාහිතයකුත් නෙමෙයි මේක. හිත අර උපේක්ෂාවටපත් වෙලා අවබෝධය නිසා අතහැරිලා එහෙම සමාධියක් ස්වභාවිකින් පවතින සිතකුත් නෙමෙයි. හැබැයි මේක අර උද්දච්චය නිසා විසිරිලා යන එහාට මෙහාට විසිරිච්ච නීවරණ ධර්මයක් පවතින සිතකුත් නෙමෙයි. මේ සිතට කිව්වා අසමාහිත සිත කියලා. සමාහිත නොවුණු සිත කියලා ඒ සිත විස්තර කරා. ඒ සිත ඒ සිතක් ආපුවාම මේක මෙන්න මේ අසමාහිත හිතක් තමයි මගේ සිතේ තියෙන්නේ. දැන් මේ අවස්ථාවේ පවතින්නේ කියලා අඳුරගන්න කියලා කිව්වා. ඊළඟට විමුක්ත සිත. විමුක්ත සිත කියලා කියන්නේ මොකක්ද? මේක මේ බොහොම දැන් අපේ මේ සිත් බලාගෙන යනකොට අපිට තේරෙනවා දැන් මේ සිද්ධා මේ කතා කරගෙන යනකොට අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේ බොහොම කියන්නේ ලෞකික පෘථග්ජන කෙනෙක්ගේ ඇති වෙන සිත් වලින් තමයි පටන් ගත්තේ. සරාගං වා චිත්තං වීතරාගං වා චිත්තං කියලා සරාග සිත්, ඊළඟට සදෝසං වා චිත්තං වීත දෝසං වා චිත්තං කියලා ඔය විදිහට අපි දැන් මේ සිත් බලාගෙන ගියේ විදිහට. දැන් ටික ටික අපි යන්නේ දැන් මේ අපි සෞත්‍තර සිත කියන නැත්තම් ඉස්සෙල්ලාම මහග්ගත සිත් කියන තැන ඉඳලා පටන්ගෙන යනකොට රූප ධාන අරූප ධාන ඒවා. හැබැයි ඒවත් තාමත් ලෞකික පැත්තට තමයි බර. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්තට ඇවිල්ලා නැහැ. ඊළඟට සෞත්‍තර සිත් කියනකොට ඔන්න අපි දැන් ලෝකෝත්තර සිත් ගැන කතා කරන්න පටන් ගත්තා. ඊළඟට ඒවා සහ ඒවා නොවන සිත් කියලා මේ දෙකම තියෙනවා. මුලින්ම සෞත්‍තර සිතක් කියන එක අඳුරගෙන ඒ වගේම එහෙම නොවන සිතත් එතකොට ඒකට විරුද්ධ එක. ඊළඟට දැන් අපි සමාහිත කියලා සිත කියලා කියන්නේ එතකොට අන්න ඒ විදිහ කෙනෙක්. දැන් ඒ අර ලෝකෝත්තර සිතක් ඇති වුණ කෙනෙක් ඒ ලෝකෝත්තර භාවය නිසා එයාට ඇති වෙන හිතේ තියෙන විවේක ස්වභාවය නැත්තම් අරමුණක් ඉස්සරහට ගන්න නැතුව එක අරමුණක් යොදාගෙන කමඨහනක සිත පවත්වන්නේ නැතුව ඇතිවෙන්නා වූ සමාධි ස්වභාවය කියන්නේ ඒක තමයි මේ සමාහිත හිත කියලා කියන්නේ. එතකොට අර විදිහේ සමාහිත භාවයක් නැතුව හිත විසිරෙන්නේ නැතුව තියෙනකොට ඒක අසමාහිතයද කියලා කිව්වා. දැන් එතකොට ඊට වඩා උතුම් වූ සිතක් ගැන තමයි මේ කතා කරන්නේ විමුක්ත සිත කියලා. විමුක්ත කියලා කියන්නේ නිදහස් වුණා කියලා කියන්නේ විමුක්තියටපත් වුණා කියන එකනේ. එතකොට විමුක්ත සිත කියලා කියන්නේ ඒ සිත වීතරාග වීතෝස වීතමෝහ කියන අවස්ථාව. ඒ කියන්නේ එතන රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. එතකොට මේ සිතේ මේ සියලුම සිතුවිලිලෙන් නිදහස් වෙච්ච හිතක් තමයි මේ විමුක්ත සිත කියලා කියන්නේ. මේ විමුක්ත සිත කියලා කියන්නේ සියලු දේවල් වලින් නිදහස් වෙලා පවතින සියල්ලෙන් නිදහස් වෙලා ස්වාධීනව මේ සිතුවිලි වලින් නිදහස් වෙලා පවතින. ඒ කියන්නේ ඒක මේ කුසල් සිතත් අකුසල සිතත් මොකක්වත් නැහැ මේ සිතේ. කුසල් සිත්වලිම අයින් වෙලා ඒ වගේම අකුසල් සිත්වලිම අයින් වෙලා ඊළඟට කිසිම සිතක් උපාදාන වෙලත් නැහැ. ඊළඟට මේ විමුක්ත සිත තුල චිත්ත සංකාර ඇති වෙන්නේ නැහැ. කියන්නේ සිතෙන් කරන අපි හිතෙන් මෙනෙහි කරමින් ඇති කරන සංකාර ස්වභාවයක් තියෙනවනේ. ඒ කියන්නේ අපි දැන් මගේ හිතේ තියෙන්නේ මේ ස්වභාවයයි කියලා මෙනෙහි කරන ස්වභාවයක් අන්න ඒ වගේ ඒ සියල්ලම නතර වෙලා එතනදී එයාට දැනීමක් තියෙනවා මේ හිත තියෙනවා කියන එක විතරක් දන්නවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම විස්තර කරන්න ඇත්තටම කියනවා නම් මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ සාමාන්‍යයෙන් පවතින මේ ස්වභාවයෙන් කියලා තමයි විස්තර කරන්නේ. يعني විමුක්ත සිතකින් තමයි උන්වහන්සේලා වැඩවසන්නේ කියලා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේලා ඇස් අරගෙන ඉන්නවා, මේකන් ඔක්කොම වැඩ කරනවා. හැබැයි උන්වහන්සේලා අවශ්‍ය වෙලාවට ඒ කටයුතු කරාට අනිත් හැම වෙලාවෙම මේ විමුක්ත ස්වභාවයෙන් ඉන්නවා කියලා කියනවා. එතකොට මේ විමුක්ත සිත සම්පූර්ණයෙන්ම කතා කරනවා නම් හරියටම කතා කරන්න තියෙන්නේ රහතන් වහන්සේගේ සිත කියන එක තමයි විස්තර කරන්න තියෙන්නේ. එතකොට මේ සිතට, මේ විමුක්ත සිතට, රහතන් වහන්සේගේ විමුක්ත සිතට කියනවනේ අකුප්පා චේතෝ විමුක්තිය කියලා විස්තර කරන්නේ. අකුප්පා කියලා කියන්නේ මොකකින්වත් මේ අවුස් ඇවිස්සෙන්නේ නැහැ කියලා. ඒ හිත මොනම දෙයකටවත්, කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ඒ වගේවත් කිසිම දෙයකින් ඒ සිතේ ඇවිස්සෙන්නේ නැහැ. ස්ථිරව පවතිනවා. ඒ විමුක්ත භාවයේ විමුක් වෙනස් වෙන්නේ නැහැ වෙන වෙන දේවල් නිසා. ඒතර අකුප්පා චේතෝ විමුක්තිය. අකුප්පා කියලා කියන්නේ ඇවිස්සෙන්නේ, චේතෝ කියලා කියන්නේ සිතුවිලි. විමුක්තිය අන්නේ සිතුවිලි වලින් නිදහස් වුන තැන කියන එක තමයි මේ රහතන් වහන්සේගේ මේ විමුක්ත සිත කියන එකද විස්තර කරන්නේ. කියන්නේ සිතුවිල්ලක් කටවත් මේ සිත වෙනස් කරන්න බෑ. එතකොට ඒක තමයි මේ විමුක්ත සිත කියලා අපි මෙතනදී විස්තර කරන්න වෙන්නේ. එතකොට දැන් රහතන් වහන්සේට අමතරව සමහරට අනාගාමි කෙනෙකුත් ගොඩක් වෙලාවට මේ කාමරාග පටික දුරු කරපු කෙනෙක් සම්පූර්ණයෙන්ම. ඒ නිසා ඒ අනාගාමි කෙනා කියන කෙනාගේ සිත බොහොම මේ රූප ධාන, අරූප ධාන ආදී වූ මේ සිත සමාධියට බොහොම බර කෙනෙක්. සමාධියත් එක්ක පවතින කෙනෙක්. බොහොම සමාධිය ප්‍රබලව වැඩෙන අවස්ථාවක් නෙමේ අනාගාමි කියලා කියන්නේ. එතකොට අන්න ඒ අයටත් මේ විමුක්ත සිත කියන එක අත්දකින්න හැකියාව තියෙනවා. එතකොට ඒ අයට කෙලෙස් යටපත් කරගන්න ඉතුරු කෙලෙස් අර තියෙනවනේ, තවත් සංයෝජන ධර්ම පහක්ම තියෙනවනේ, කෙලෙස් පහක් විතරලා තියෙනවනේ. අන්න ඒවා ධර්ම මානසිකාරයකින් නැත්තම් මේ කමටහඩක් මෙනෙහි කරමින් ඒවා යටපත් වෙලා නිරුද්ධ වෙලා නැහැ. නමුත් ඒවා යටපත් වුණ අවස්ථාවකදී උන්වහන්සේලාටත් මේ විමුක්ත සිත අත්දකින්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඒ සිතත් අර රාග, ද්වේෂ, මෝහ සියල්ලම ඒ වෙලාවේ දුරු වෙලා බොහොම නිදහස්ව පවතින සිතක් තමයි මේ විමුක්ත සිත කියලා කියන්නේ. එතකොට ඒක කියන්නේ බොහොම පිරිසුදුව පවතින, උපරිම පිරිසුදුව පවතින, පිරිසුදුව නිදහස්ව පවතින සිතක් තමයි කියලා තමයි මේ විමුක්ත සිත කියන එක විස්තර කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ රහතන් වහන්සේට නිතරමවත් ප්‍රබලවත් ඒ අකුප්පා චේතෝ විමුක්තිය කියන අවස්ථාවේදී ඒ වගේම අනාගාමී කෙනෙකුට අර ඉතුරු තියෙන සංයෝජන ධර්ම පහ දුරු කරන්න තියෙන ඒවා මේ ප්‍රඥාවෙන් යටපත් කරලා දුරු වෙලා නෙමෙයි යටපත් කිරීමෙන් යම් කිසි විදිහකින් හිත බොහෝම පිරිසුදු භාවයෙන් නිදහස් භාවයෙන් පවත්වාගෙන ඉන්න අවස්ථාවක මම හිතනවා සාමාන්‍ය වෙලාවක් කියන්නේ උන්වහන්සේලාට නිතරම නෙවෙයි යම් ප්‍රමාණයකට තියාගන්න පුළුවන් නම් එහෙම තියාගන්න පිරිසුදුව නිදහස තියාගන්න සිතට කිව්වා විමුක්ත සිතක් කියලා. ඊළඟට අවිමුක්ත සිත කියලා කියන්නේ දැන් හිතුවත් අපි දන්නවා දැන් අනාගාමි කෙනෙක් මේ විමුක්ත සිත කියන එක අඳුරගන්නේ ඒ ස්වභාවයෙන් උන්වහන්සේලාට ඉන්න හැකියාවකුත් ලැබිලා තියෙනවනේ. නමුත් එහෙම නොවන අවස්ථාවලදී පවතින සිත්වලට අවිමුක්ත සිත් කියලා කියව. විමුක්ත සිත නොවේ, ඒකට ප්‍රතිවිරුද්ධක. අන්න එතකොට ඒ වෙලාවේදී උන්වහන්සේලා අඳුරගන්නවා මේ වෙලාවේ මට පවතින්නේ විමුක්ත සිත නෙවෙයි අවිමුක්ත සිතක් කියලා අඳුරගන්නවා. එතකොට මෙතන මේ හැම එකෙම තියෙනවා පජානාති කියලා. අපි මේකේ ගත්තොත් එහෙම විමුක්තං වාචිත්තං විමුක්ත චිත්තං ති පජානාති. කියන්නේ විමුක්ත සිතක් නම් විමුක්ත සිතක් කියලා හොඳින් දැනගන්න කියලා කියන. එතකොට මේ පජානාති කියලා කියන්නේ නිකම්ම දැනගන්නවා කියන එකට වඩා මේකේ ඇත්ත ස්වභාවයත් එක්කම දකින්නවා කියන එක. එතකොට මේ සිත් ගැන තවදුරටත් ත්‍රිවිධ කතා කරද්දී අපි මේ සිතක් ඇති වෙනකොටම ඒ සිත දිහා බලාගෙන ඉන්නකොට මේ සිත ඇති වුණේ මොකක් නිසාද? මොන හේතුවක් නිසාද මේ හිත ඇති වුණේ? ඊළඟට විශේෂයෙන් පළමුවෙන්ම කෙනෙක් දකින්න එක තමයි මේ චිත්තානුපස්සනාවේදී ප්‍රායෝගිකව වඩනකොට පළමුවෙන්ම දකින්න එක තමයි මේ සරාග සිතක් ඇති වුණා, විතරාග සිතක් ඇති වුණා, සදෝස සිතක් ඇති වුණා, විහිත දෝස සිතක් ඇති වුණා, සමෝහ සිතක් ඇති වුණා. ඔන්න ඔය විදිහට මේ මොන සිතක් ඇති වුණා ඒ හැම සිතම පවතිනවා, ඇති වෙනවා, පවතිනවා, නිරුද්ධ වෙලා යනවා, ඇති වෙලා නිරුද්ධ වෙලා යන එක අනිත්‍ය දෙයක්. ඒතර මේ එක සිතක්වත් නිත්‍ය එකක් නෙවෙයි කියන එක පළවෙනියට දකින්න. ඒතර මේ සිතේ අනිත්‍ය කියන එක තමයි පළවෙනියටම මේ සිත දිහා බලාගෙන ඉන්න එක දකින්න. ඒක දැන් අපිට කය දිහා බලනකොට පේනවට වඩා ප්‍රකටව කිසිම අපහසුයක් නැතුව පේන එකක් තමයි මේ සිතේ අනිත්‍ය කියන එක. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා, යම් කිසි කෙනෙකුට යමක් නිත්‍යයි කියලා ගණ්ඩම ඕනි නම්, නිත්‍ය නිසා නෙවෙයි නිත්‍යයි කියලා එයාට මොන හරි ගණ්ඩම ඕනේ කියලා හිතෙනවා නම් කය නිත්‍යයි කියලා ගන්න කියලා කියනවා. කය නිත්‍ය නෑ, නමුත් ගන්න ඕන නම් කය නිත්‍යයි කියලා හිතන්න කියනවා. හැබැයි මේ සිත නිත්‍යයි කියලා ගන්න එපා කියනවා. කය නිත්‍යයි කියලා හිතුවත් කමක් නෑ කියලා කියන්නේ හිතන්න නෙවෙයි කියන්නේ. කය නිත්‍යයි කියලා හිතන්න හරි පුළුවන් නිකන් හරි. ඇයි? අපේ කය අනිත්‍ය වෙන බව අපිට ඒ මොහොතේ පෙනෙන්නේ නෑ. අපි ප්‍රඥාවෙන් අල්ලගත්තට මේ කය අනිත්‍ය නෙමෙයි. එක මේ වේගකින් අපිට පෙනෙන්නේ නැහැ. මේ පැහැදිලිව පෙනෙන්නේ නැහැ. දැන් අපි බැලුවොත් එහෙම අපි සාමාන්‍ය පුද්ගලයෝ කියන විදිහට කියනවනම් අවුරුදු 10ක් 15ක් ගියපුවම තමයි අපේ කය වෙනස් වෙලා කියලා, අර පරණ කය අනිත් වෙලා කියලා පැහැදිලිව දකින්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් උදේ තිබ්බ කය හවසට අනිත් වෙලා කියලා අපිට දකින්න පුළුවන්කමක් නැහැ ප්‍රායෝගිකව. හැබැයි මේ හිත දිහා බලාගෙන හිටියොත් එහෙම දැන් හිතලා බලන්න උදේ ඉඳලා හවස වෙනකන් අපේ ඇති වෙන සිත් ආසහිත තියෙනවා, නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙනත් එක්ක සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ දෙකක් ඇති වෙන්න පුළුවන්. යම් දෙයකට ආසහිත උනා ඒකට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ උන බයසිතක් ඇති වෙනවා. ඒක තියෙනවද? ඒක තියෙන්නේ නැහැ. ඊට සම්පූර්ණයෙන් වෙනස් වෙච්චි මෛත්‍රී සිතක් ඇති වෙනවා. මේ සිත් එකක් පවතිනවා, ඒක නිරුද්ධ වුණාට පස්සේ වෙනස්ම වූ වෙනස් සිතක් ඇති වෙනවා. අරකට කොහෙත්ම සමාන නැති එකක් වෙන්න පුළුවන් ඊළඟ සිත. ඒතර අපිට මේක බලාගෙන ඉන්නකොට පැහැදිලිව තියෙනවා මෙන්න මේ සිත අර කය වගේ නෙමෙයි. මේක පැහැදිලිව පේනවා. මේ අනිත්‍ය කියන එක හරි පැහැදිලිව පේනවා ප්‍රායෝගිකව කවුරු හරි මේ සිත දිහා බලන විට. සිත අනිත්‍ය වෙන ස්වභාවය. හැම සිතක්ම එනවා නිරුද්ධ වෙලා ආ එකක් එනවා ඒකත් නිරුද්ධ වෙලා. එතකොට මෙන්න මේ කිව්ව සිද්දාසේ කොයි සිතාවක් එකක්වත් ස්ථිරව පවතින්නේ. ඒ හැම සිතක්ම නිරුද්ධ වෙනවා, ආයෙත් එකක් ඇති වෙනවා, ඒකත් නිරුද්ධ වෙනවා, ඒකත් ඇති වෙනවා, ආයෙත් නිරුද්ධ වෙනවා. එතකොට මේ අපි මේ කියන්නේ මේ අනිත්‍ය කියන එක අපි කතා කරන්නේ මේ අපිට මේ පෙනෙන මට්ටමේ. ඊට වඩා ගැඹුරට මේ චිත්තක්ෂණයක් පාසා ඉපද නිරුද්ධ වෙන ස්වභාවයක් මේ සිතේ තියෙනවා. හැබැයි මේ චිත්තක්ෂණයක් පාසා නිරුද්ධ වෙන සිත අපිට මේ අල්ලන්න නම් පුළුවන් එකක් නෙවෙයි. බුදු කෙනෙක් දේශනා කරපු දෙයි, බුදු කෙනෙකුගේ ප්‍රඥාවට අහුවිච්ච මේ චිත්තක්ෂණයක් පාසා ඉපද නිරුද්ධ වෙන සිත කියන්නේ ඒක අපි ප්‍රඥා ඉන්ද්‍රියෙන් විතරක් අවබෝධ කරගන්න එක. උඩ සම්මුතිය තුල අපිට මේ දකින්න පුළුවන් දේ තමයි බොහොම පැහැදිලිව දකින්න එක තමයි මේ සිත නිරුද්ධ වෙන එක. දැන් හිතලා බලන්න අපි මේ හිතලා බලන්න අපි කොහේ හරි ගිහිල්ලා කොහේ හරි යනවා, උත්සවයකට යනවා. මගුල් ගෙදර කියලා හිතන්නකො බොහෝම සතුට සිතකින් යනවා කියලා හිතන්න. එතෙන්ට ගියාට පස්සේ කවුරු හරි කෙනෙක් තමන්ගේ හිතට දෙන වචනයක් කියනවා. එතකොට අර සතුට සිත මොකද වෙන්නේ? ඒ විලේම නිරුද්ධ වෙලා. ඊට පස්සේ මොකක් හරි නොහිතපු භයානක දෙයකට මෙයාට මූණ දෙන්න වෙනවා. එතකොට අර මේ දුක තිබුණ සිත නිරුද්ධ වෙලා දැන් බය කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට ඒ බය සිතිල්ලක් ඇවිල්ලා තියෙනවා. අර පරණ එක නෙමෙයි. එතකොට තව ඒක බය කියන කැරල කවුරු හරි බොහොම කරුණාවෙන් ආදරෙන් කතා කරලා තමන්ගේ හිතේ මෛත්‍රී සිතක් ඇති වෙනවා. එතකොට අර පරණ ඒවා එකක්වත් නෑ. අන්න ඒ විදිහට මේ සිත් එකක් නෙවෙයි, එක නිරුද්ධ වෙනවා, වෙනස් එකක් ඇති වෙනවා. එතකොට ඒ පරණ එක නේ අලුත් එක, ඒකත් නිරුද්ධ වෙනවා. එතකොට මේ උදේ ඉඳලා රෑ වෙනකන් තමන් මේ සිත දිහා බලන් හිටියොත් තමන්ට පැහැදිලිව පේන්න පටන් ගන්නවා මේ සිත අනිත්‍ය දෙයක් කියලා. ඒක පොතේ තියෙනවට නෙවෙයි, එයාට දකින්න ලැබෙන ප්‍රායෝගිකව දකින්න දෙයක් තමයි මේ සිත නිරුද්ධ වෙනවා කියලා. එතකොට අපි මේ සංසාරේ දිගට දිගට යන්නේ මේ සිතත් එක්ක. චිත්තේන නීති ලෝකේ චිත්තස පරිකස්සති. චිත්තේන නීති ලෝකේ චිත්තේන පරිකස්සති චිත්තසේක ධම්මස්ස සබ්බේ වසමෝපගු. එතකොට මේ සිත කියන එක තමයි මේ ලෝකෙ කියන්නේ. අපි ඒක ඉදිරි දිනෙදි කතා කරමු. මේ ඉඳන් සුට්ටක් මතක් කරන විතරයි. එතකොට මේ සිත විසින්ම තමයි මේ ලෝකෙ කියලා ඇදගෙන ඇදගෙන යන්නේ කියලා කියනවා. එහෙනම් මේ සිත ඒ වෙලේට ඇති වෙන, ඒ වෙලේට නිරුද්ධ වෙන එක. එවනම් මම මේක සිතක් ඇති වෙනකොට ඒකට ලොකු අගයක් දීලා මේ සිත නැවත ඇති කරන්නම්, මේක මගේ කරගන්නම්, මේක පවත්වන්නම්, නවත්වන්නම් කියලා විශාල වෙහෙසක් දරනවා. එතකොට එයාට මේ තේරෙනකොට මේ සිත කියන එක ඇති වෙලා එතන නිරුද්ධ වෙන එකක් කියලා, මේ අනිත්‍ය ස්වභාවය තේරෙනත් එක්ක මේ සිතට දුන්න අගයට මොකද වෙන්නේ? මේක අඩු වෙලා අඩු වෙලා බැහැලා යනවා. අන්න එතකොට මේ චිත්තානුපස්සනාව එයාට අවසාන තේරෙන්නේ මොකද්ද? නච්ච කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහැ කියන අවසාන තැනට මෙන්න මෙයාගේ සිතපත් වෙනවා. හොඳයි, එහෙනම් අපි අද දිනේදී මේ කතා කරේ මේ චිත්තානුපස්සනාවේ ආරම්භක දේශනාවක් විදිහට. මේ දේශනාවේ සඳහන් වෙන්නා වූ සිත් වර්ග ටික කතා කරා, සිත් වර්ග 16ක් ගැන කතා කරා. ඒ වගේ තේරුම මොකද්ද කියලා මින්නාංශ කතා කරා. එහෙමනම් අපි ඉදිරි දිනවලදී තව දුරටත් මේ සිත කියන එක ගැන භාවනාමය විදිහට කොහොමද මේක තේරුම් ගන්නේ, මේ සිත කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න තව දුරටත් මේ ධර්මයේ පරීක්ෂා කරගෙන යන්න උත්සාහ කරනවා. එහෙමනම් අපි මේ ඉගෙනගත්ත කොටස අනුව මේ පින්වතුන්ට පුළුවන් ප්‍රායෝගික හැම සිතක්ම කරන්න බැරි වුණත් කමක් නැහැ, පොඩි වෙලාවක් හරි ප්‍රබල විදිහට දැනෙන සිත්වත් මෙන්න මේ ආකාරයට මොකද්ද දැන් මගේ පවතින මේ මොහොතේ පවතින මේ සිත කියලා අඳුරගන්න උත්සාහ කරන්න කියලා මතක් කරලා සිටිනවා. එහෙමනම් අපේ ධර්මදේශනාවේ කාලේ අවසාන වෙන නිසා අපි එහෙමනම් අද දිනේට මේ ධර්මදේශනාව අවසාන කරනවා. අද දිනේදී මේ පටිගත කරපු දේශනාව ක්‍රියාත්මක වෙන නිසා අපිට ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ සතියේදී අපි ප්‍රශ්න අහන්න සජීවී දේශනාවක් පවතින නිසා ඊළඟ සතියේදී අපි ප්‍රශ්න අහන්න අවස්ථාවක් ලැබෙලා දෙනවා. හොඳයි, එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සබ්බීතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ. හොඳයි, නං සියලු දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගෙන වහ වහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. නිවන සාක්ෂාත් කර ගැනීමටම මේ ධර්ම දේශනාවද හේතු වේවා, උපකාරයක් වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුපත් වේවා, සුපත් වේවා, සුපත් වේවා.